දැන් අපි අමෝහ භාවනාව කරන්න යන්නේ. ඒතර අපි දෙවෙනි ස්ලයිඩ් එකට යමු. ඒක පෙන්නනවා අමෝහ කුසල මූලයේ භාවනාමය ප්‍රඥාව පරිපූර්ණ කරගන්න. භාවනාමය ප්‍රඥාවෙන් අවිතක්ක අවිචාර සමාධිය, ඒකෙන් අදි ප්‍රඥා ශික්ෂාව, පග්ගහ නිමිත්ත, අඤ්ඤතා වින්ද්‍රය, අවිහිංසු පවිචාරේ, ඊට පස්සේ බ්‍රහ්මචර්යයේ සනාව ප්‍රඥා ස්කන්ධය කියන්නේ. ඒ වනා අපි තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ භාවනාමය ප්‍රඥාව කියන එක පෙන්වා දෙනවා. එතකොට අමෝහ කුසල මූලයෙන් භාවනාම ප්‍රඥාව පරිපූර්ණ කරනවා. භාවනාමය ප්‍රඥාව යනු කුමක්ද? යම් අකුසලයක් වේද, එම අකුසලය අකුසලයේ වශයෙන් දන්නේ දකින්නේ. යම් කුසලයක් වේද, එම කුසලය කුසලයේ වශයෙන් දන්නේ දක්නේ. ඒ කුසලයාගේ යම් දියුණු කිරීමක් වැඩි දියුණු කිරීමක් වේද, ඒ භාවනාමය ප්‍රඥාවයි කියලා පෙන්නනවා. එතකොට මේක මේ අමෝහයේ අර්ථ දැක්වීම සමග සසඳා බලන්නේ වැටේම. ඔයගොල්ලෝ දන්නවා අමෝහයේ අර්ථ දැක්වීම පෙන්වන නිබ්බාණං රතනන්ති කරිත්වා ආශ්චර්ය භාවේන අතුලං කියලා. එතකොට නිවන රත්න කොට ආශ්චර්ය භාවේ අතුලයි. ඒ කුසලයාගේ ඉපදීම දැනීමක් නොවනින් දැක්මක් ඇද්ද මේ අමෝහයේ කියලා කියනවා. දැන් බලන්න, දැන් අපි දන්නවා අපි කියනවා ට්‍රිපල් ජෙම් කියලා නේද? එතකොට මේ ලෝකේ තියෙන ඒවායින් ගත්තාම ඉතින් දැන් ත්‍රිවිධ රත්නය කියලා නේ කියන්නේ මණිකක් කියලා වගේ නේද? එතකොට මේක පෙන්නන්නේ මේ නිර්වාණයම තමයි නිබ්බාණ රතනන්ති කරිත්වා ආශ්චර්ය භාවේ නතුන. කම්පයා කරන්න බැරි එකක්. දැන් අපිට කම්පයා කරන්න පුළුවන් මේ ආමේක වාග්දේක මේකේ ආස්වාදේ මෙපමණයි කියලා. නිර්වාණය එහෙම තුලනේ කරන්න බෑ කියන එක තියෙනවා ඒක අතුල. ඒතකොට දැන් අපි හිතමු ජෙම් කියවම ඉතින් මම මවුසෙක් මැනික් ගන්න. මැනික් කාරලා ඉතින් අරගෙන මෙහාට බොහොම සන්තෝෂයි මට හොඳ මැනික් ගන්නක් හම්බුනා කියලා. ඉතින් යායක සතුටලා ඉන්නකොට තව මිනිස්සෙක් අරගෙන ආවිල්ලා තියෙනවා මේ කියලා ඊට වඩා හොඳ එකක් වෙන්න නේද? එතකොට ඒ කියන්නේ යාගේ පරාද වීමක් උතන තියෙනවා. ඉතින් ඔහොම ගිහිල්ලා බලාගෙන ගියාම පේනවා. එහෙමනම් මේ පොළොව හරනවා කියන එක නෙමෙයි. ඒ සංස්කාරයන් කරනවා කියන එක නෙමෙයි හොඳ. ඒ සංස්කාරයන්ගේ නිරෝධය. අන්න ඒකම තමයි උතුම් කියලා එයාට පේනවා. ඉතින් එහෙමනම් ඉතින් ඒ සංස්කාරයන් ඉවතලීම කියන එක කරනවා. ඉතින් ඒක තමයි ඊයේ පෙන්නන්නේ. පාණාතිපාත වැනි අකුසලයන්ගේ වෙන් වෙනවා. දැන් කුසලයාගේ දියුණු කිරීම දෙආකාරයි. පාණාතිපාත වැනි අකුසලයන්ගේ වෙන්වීම එකක්. නූපන් කුසලයාගේ ඉපදීමත් උපන් කුසලයාගේ වැඩි දියුණුවත් ඇද්ද ඒ තව එකක කියලා පෙන්නනවා. එතකොට දැන් අපි ඉගෙන ගත්ත භාවනාමේ කුසලයේ. එතකොට කුසලයේ දියුණු කිරීම මෙතන තියෙනවා. එතකොට ඒකෙන් අපි එනවා අවිතක්ක අවිචාර සමාධිය. භාවනාමය ප්‍රඥාව පරිපූර්ණ වූයේ අවිතක් අවිචාර සමාධිය පුරුණු. අවිතක් අවිචාර සමාධිය කියන්නේ මොකක්ද? විතක්යක් නැහැ, විචාරයක් නැහැ. කුමන විතක්යක්ද කුමන විචාරයක්ද? කාම විතක්යෝ නැත, විචාරයෝ නැත. ව්‍යාපාද විතක්යෝ නැත, විචාරයෝ නැත. විහිංසා විතක්යෝ නැත, විචාරයෝ නැත. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ කාම විතක්යෝ නැත කියන එක. අපි කළා සවිතක්ක සවිචාර සමාධි. දැන් මේක සමාධි තුන එකකට එකක් සම්බන්ධ වෙනවා. සවිතක්ක සවිචාර සමාධි, අවිතක්ක විචාර මාත්‍ර සමාධි, අවිතක්ක අවිචාර සමාධි. ඒතර සවිතක්ක සවිචාර සමාධියේදී තියෙනවා මෙත්තාව. ඒ රූපී ජරා වෙන බව දැකලා රූපී ඉක්මවන. කාම විතක්කයන් ඉවත් වීම කියන එක තියෙනවා. එතකොට එහෙනම් කාම විතක්කේ නැත කියන කතාව හරියනවා. ඉතින් අපි අමෝහ පාරේ යන නිසා අපිට අර මේ ਵਿਚාරයෝ කියන්නේ නැහැ. මොකද අපි සංස්කාරය අතාරිනවා. මතකද? සංස්කාරයෙන් එක්ක සම්බන්ධයි ඔක්කොම ਵਿਚාරයන් කියන්නේ. ඊට පස්සේ ව්‍යාපාද විතක්කයෝ නැත. අන්න ඒක ඉන්නේ අවිතක්ක ਵਿਚාර මාත්‍ර සමාධිය. ඒකේ තියෙනවා භවේ යන විතක්කේ නැත. ඒත් භවේ යනවනම් ඉතින් අපිට ව්‍යාපාදයක් ඇති වෙනවනේ. ගියානම් හැමදාම Tamanට පේනවා taste buds ගිහිල්ලා ජරා වෙන ස්වභාවය ඒක තියෙනවා. එතකොට මම භවය යන එක නැත්තම් ව්‍යාපාද විතක් කියන්නේ. එහෙම නැත්තම් හිතන්නකෝ. දැන් මිනිස්සු 3 දෙනෙක් ඉන්නවා යම්කිසි තැනක 3 දෙනා ඉන්නේ පාන් ගෙඩියක් තියෙනවා 3 දෙනත් එක බෙදාගෙන කාගෙන ඉන්නවා තව එක්කෙනෙක් ආවම මේකෙන් කෑල්ලක් දෙන්න වෙනවන්නේ එතන තියෙනවා ඉතින් ව්‍යාපාද කතාව ඇති වෙන අතට භවේ යනවනම් ඒකත් අර්ථය තියෙනවා භවේ යන්නේ නැත්තම් ඒක නෑ එතකොට අමෝහ පාරේ යන්න නිසා අන්න ව්‍යාපාද ਵਿਚාරය සංස්කාර අයින් කිරීම කියන එක එතන තියෙනවා ඊළඟට ගත්තාම විහිංසා විතක්කය නේද අන්න ඒක එනවා දැන් අපි කාරණා දෙකක් පෙන්වනවානේ 1 2 කියන එක නේද උඩ ආම විතක්කය නැත ਵਿਚාරය නැත ව්‍යාපාද විතක්කය නැත ਵਿਚාරය නැත අන්න ඒක මගෙන් අපිට විහිංසා විතක්කය නැති කියන එක තියෙනවා ඒක මගෙන් මේ සංස්කාරයෙන් අපි ඉවතලනවා ඉවතලා අමෝහ පාරේ යන නිසා අපිට විහිංසා විතක්කයන් නැති වෙනවා කියන එක තියෙනවා මතකනේ අපි කිව්වේ අර වෛරස් දිශ එක අතහැරියාම ඒක නිසා ව්‍යාපාදයක් නැති වුණා නේද ව්‍යාපාදයක් එක නැති වුණා නම් ලෝභයක් නැහැ ව්‍යාපාදයක් නැහැ නේද ඉතින් හිංසාවක් කරන්න යන්නේ නැහැ අන්න ඒ අර්ථය තියෙනවා දැන් අපි යන්නේ හොඳ පාරක අමෝහ පාරේ එතකොට මේකේ ਵਿਚාරයෝ නැත කියන එක නම් එක පාටම මෙතනින් එන්නේ නැහැ ඒක සිද්ධ වෙන්නේ පග්ඝා නිමිත්ත ආවහම පග්ඝා නිමිත්ත දෙන්නේ මේකෙන් පස්සේ එතකොට ඒ කියන්නේ පග්ඝා නිමිත්ත මනාකොට පවතිනවා නම් අවිංසා ਵਿਚාරයෝ අරියට මගහරහා මනාකොට පවත්තන අන්න ඒ විදිහට ඒක නැති වෙන්නේ ඉතින් ඒ කියන්නේ සම්මා දිට්ඨිය මගින් චිත්ත සංස්කාරයන් කියන ඒවා මේ නැවතීම කියන එක කරනවා දැන් අපි පාණාතිපාත අතාරින්න පුළුවන් අදත්තාදාන අතාරින්න පුළුවන් හැබැයි මිච්ඡා දිට්ඨිය නිසා ඇති වෙන්නව අවිජ්ජාවන් තියෙනවා දැන් අපි දන්නවා අවිජ්ජාව ඇති වෙලා මිච්ඡා දිට්ඨිය ඇති වෙනවා මිච්ඡා දිට්ඨිය නිසා අනිත් පැත්තට අපිට ඇති වෙන්නව ඒ අවිජ්ජාවගේ චිත්ත සංස්කාරයන් කියන ඒවා තියෙනවා එතකොට ඒවයි අතහැරීමක් ඔය පග්ඝා නිමිත්ත කියන එකේ ඒකෙන් සිදු වෙන එක ටිකක් ගැඹුරට යනවා එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු පස්වෙනි ස්ලයිඩ් එකට එහෙනම් පස්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ අධිප්‍රඥා ශික්ෂාව කියන එක එතකොට අවිතක්ක අවිචාර සමාධි පරිපූර්ණ වූයේ අධිප්‍රඥා ශික්ෂාව පුරුණු අධිප්‍රඥා ශික්ෂාව යන කුමක්ද යම් කුසලයාගේ ඉපදීමක් ඇද්ද එයයි කුමන කුසලයක්ද අරූප ධාන කුසලේ ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් අරූප ධාන කුසලේ කියවම අපි අරූප ධානයෙන් ඇති කර ගන්නවා කියලා නෑ ඒක නෙමෙයි මේ කියන්නේ අරූප ධාන කුසලේ කියන්නේ මොකද්ද අරූප ධාන කිසිවක් අල්ලා ගැනීමක් නැතුව ඉතිරි වේදයයි එකක්වත් අල්ලා ගන්න නෑ ඉතින් මේක බලන්න ඕනේ අරම ඉහෙළම සම්මාදිට්ඨිය සාකච්ඡා කළ ආකාරයෙන් අර චූලසුඤ්ඤ සූත්‍රය අපි පෙන්නන්නේ නේද අවසානයකටම ගිහිල්ලා මේකත් ප්‍රඥා මේ මුක්තියට ගිහිල්ලා මේකත් අபிසංකුතයි අபிසංචේතසිකයි කියන අවස්ථාවේදී සාකච්ඡා කළේ අන්නේ විදිහට දුක්ඛ නිරෝධ සත්‍ය පමණක් ඉතුරු වෙන්නා වූ සම්මාදිට්ඨිය ලෙස මේක වටහා ගන්න ඕනේ මෙතන අපිට පේනවා මෙන්න මෙහෙම දෙයක් දැන් ඉතින් අපි ඔය පළවෙනි දෙවෙනි පාරේ අපි දැන් ටිකට ඉස්සෙල්ලා බැලුවානේ සීලස්කන්ධයට එනවා කියලා. ඉතින් ඒකේ භවයේ යෑමක් නැති කියන එක තියෙනවානේ. එතකොට එහෙමනම් අපි අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රව වලට යන්නේ නැහැ කියන එක තියෙනවා. එහෙමනම් කිසුදු ධානයක් අල්ලා ගන්නෙ නැහැ. ඉතින් ඒකෙන් අධිප්‍රඥා ශික්ෂාව කියන එකට එනවා එකක්වත් අල්ලා ගන්නෙ නැත්තම් ඒකනි කියන්නේ අරූප ධාන කිසිවක් අල්ලා ගැනීමක් නැතුව ඉදවර වේද අන්නේයි කියන එක. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු 6 වෙනි ස්ලයිඩ් එකට. ඒක පෙන්නනවා මේ පග්ඝා නිමිත්ත කියන එක. අධිප්‍රඥා ශික්ෂාව පරිපූර්ණ වූයේ පග්ඝා නිමිත්ත පුරුණු. පග්ඝා නිමිත්ත යන කුමක්ද? යම් ආශ්‍රයක් වේද, එම ආශ්‍රයන් ක්ෂය කිරීමට තුඩු දෙන්නා වූ යම් ධමයක් වේද එයයි. කුමන ධර්මයක් ආශ්‍රය ක්ෂය වීමට තුඩු දෙන්නේද? චතුරාර්ය සත්‍යයි. ඒක යම්කිසි බැස ගැනීමක් වේද, ඒක පග්ඝා නිමිත්තයි කියන එක කියනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඔය දවස් හතරේ වැඩසටහනේදී අපි පෙන්නන දුක්ඛය කියන එක බැලුවහම මේ කාමාශ්‍රය කියන එක නැති වෙනවා චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය ඊට පස්සේ දෙවිනි ප්‍රතිපදාවේදීත් අපිට පේනවානේ දුක්ඛ සමුදාය සත්‍ය දුක්ඛ සමුදාය සත්‍ය කෙනෙක් භාවිතා කිරීමෙන් අපිට ඇතිවෙනවා අර භවආශ්‍රය එහෙම නැති වෙනවා කියලා ආශ්‍රය නැති වෙන්නේ දුක්ඛ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඔන්න ඔය හතර භාවිතා කිරීම කියන එක තියෙනවා දැන් ඉතින් අපි ඉස්සෙල්ලා පෙන්නවානේ මේකට ඉස්සෙල්ලා අවිද්‍යාශ්‍රයෙන් නම් කාමාශ්‍රයට යන්නේ නැහැයි කියලා. අපි ධානයකට අල්ලගෙන යන්නේ මොකටද? ධානයේ සුඛයි. ඒකේ පසුවේද කාමාශ්‍රය. මම එහෙම යන්නේ නැත්තම් මට අධිප්‍රඥා ශික්ෂාව කියන එක තියෙනවා නම් එහෙමනම් ඉතින් ආශ්‍රය ෂේ වීමට තුඩු දෙනවා. ආශ්‍රවක්කේට පිංස තුඩු දීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් මේක අර අදුදී භාවනාවත් එක්ක පොඩ්ඩක් සම්බන්ධ කරනවා නම් මුතන පෙන්නනෝ අපි කිව්වා අර විඥාණී නොගැලපීම අත්තා කරගෙන හිටියා කියලා කිව්වන්නේ. එතකොට මේ නොගැලපීමට තුඩු දෙන්නා වූ ධර්මයෝ නොපෝතින බව තමන් වටහා ගන්නවා. ඒ විඥානේ නොබලවීම අත්තා කරගෙන හිටියාද නොබලවීමට තුඩු දෙන්නා වූ ධර්මයෝ ඒක නොපෝතින බව. දැන් තමන්ට පේනවනේ සමාධිය කියන එක අල්ලගෙන ඉන්නේ. අපි පේන්නේ කොහොමද? දැන් සමාධිය හොඳට පවත්වාගෙන ඉන්න පුළුවන් පුද්ගලයා. ඒ ගොඩ අතට සමාධිය නැති පුද්ගලෙක් දැම්මහම නේද? සමාපත්තියක් නැති පුද්ගලෙක් දැම්මහම එතන යා නොගලපෙනවා කියන එක තියෙනවා. ඉතින් නමුත් යම් කිසි එකකින් අපි දැන් ඔක අත්හා කරගෙන ඉන්නේ යම් පිටචනල බිත් තම්පීටත් ගිහිල්ලා නේද? ඒකට තුඩු දෙන්නා වූ ධර්මියෝ ඒව පවතින්නේ නැහැ. ඒ ධර්මයන් පවතින්නේ නැහැ කියලා දන්නවනම් ඉතින් මේ චතුරාර්ය සත්‍ය ඒකනේ නැත්නම් ඉතින් බුදුහාමුදුරුවෝ මේ ධර්මයක් අල්ලගෙන ඉන්න පුළුවන් නේ. ඉතින් බුදුහාමුදුරන්ට පේනවා මේවා මේක සමුදය අස්තංගමී කියලා ඒක චතුරාර්ය සත්‍ය හොඳට තේරුම් ගත්තා නම් ඒ කියන්නේ දැන් ඉතින් උදාහරණයක් ගන්නකො ඉතින් තමන්ට ධර්මයේ තියෙනවා භාවනා කරනවා heart attack තියෙනවනේ භාවනා කරගන්න බැරි වෙනවනේ නේද? ඒ වගේ කල්පනා කරන්න. එතකොට ඉතින් තමන්ට වෙනවා ඒක පවතින්නේ නැහැ. දැන් බුදුහාමුදුරන්ට ඉතින් අර චුන්දහාමුදුරන්ට කිව්වේ බොජ්ජංගය කියන්නේ ඒ කියලා. ඉතින් ඔය අර්ථයෙන් කල්පනා කරන්න අසනීප වෙන ස්වභාවය. එතකොට දැන් අපි මොකක් හරි එකක් දැන් සමාධිය හරි ඉතින් අත්හා කරගෙන අපි ඉඳලා තියෙනවා. ඒ විදිහට පග්ගානිමිත්තේ ගැඹුරට කෙනෙකුට බලන්න පුළුවන්. එතකොට ඒක අපි පග්ගානිමිත්ත කියන එක බැලුවා එහෙමනම් අපි යමු අත්ෙන් ස්ලයිඩ් එකට. මේකේ පෙන්නනවා අඤ්ඤතා වින්ද්‍රිය. එහෙම නැත්නම් පාලි භාෂාවෙන් කියනවා අඤ්ඤතා විනෝ ඉන්ද්‍රිය කියලා. පග්ගානිමිත්ත පුනුපුනා වඩන්නේ මනස යොමුවන්නේ ඒ අඤ්ඤතා වින්ද්‍රිය ඇති වෙනවා. අඤ්ඤතා වින්ද්‍රිය anu කුමක්ද? යම් ආශ්‍රයන්ගේ ශ්‍රේවීමක් ඇද්ද එයයි. එමගින් අනාශ්‍රව වෙනවා. ආශ්‍රය ශ්‍රේ වුණා නම් අනාශ්‍රව වෙනවා. මේක සිදු වෙන්නේ කොහොමද? අනාශ්‍රෝ චිත්තේ පුනුපුනා වැඩිවීමක් දිනු කිරීමක් ඇති දෙයයි. ඒක සතර ආකාරයකින් සම්පූර්ණ වෙන්න ඕන. පළවෙනි කාරණයට පෙන්නු යම් ආශ්‍රයක් නොඉපදී ඇද්ද? එම ආශ්‍රය නොඉපදීම පිණිස වෑයම් කළ යුතුයි. ඉතින් මේක හරියට ඕගොල්ලන්ගේ පළවෙනි විරිය වාගේ නේද? මේ විරි හතර විදිහටම තමයි මේක තියෙන්නේ. අර අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය. කාම විතක්ක ව්‍යාපාද විතක්ක වීසා විතක්ක ඒවා ඇති වෙන දෙන්නේ නැතුව. නොයිපදීන් පිණිස වැයම් කරන. ඉතින් මේ කතා කරන්නේ මොකද්ද? මම කාමාශ්‍රයේ ඉඳන් අවිද්‍යාශ්‍රය දක්වා යන්නේ නැහැ නේ. අන්න ඒ අර්ථය තමයි මේකේ තියෙන්නේ. එතකොට ඊළඟට පෙන්නන යම් ආශ්‍රයක් ඉපදී ඇද්ද එම ආශ්‍රය පහකල යුතුයි කියලා කියනවා. මේක හරියට දෙවෙනි විරිය වාග්. අපි ලෝභ දෝෂ මෝහ පහ කරන්න හදන්නේ. එතකොට මේ කියන්නේ මොකද්ද? භව ආශ්‍රය නොවීම තමයි මේ කියන්නේ. අපි මේ භවය හදාගෙන මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඒක නොවීම තමයි මේ පෙන්නන්නේ. එතකොට එහෙනම් පළවෙනි එක කාම ආශ්‍රයට ආව දෙවෙනි එක භව ආශ්‍රයට සම්බන්ධ වෙනවා. කාම ආශ්‍රය ඉඳන් අවිද්‍යාවට යන්නේ නැහැ කිව්වා. තුන්වෙනි එකද පෙන්නන යම් ආශ්‍රය පහ කෙරේමට යම් කුසලයක් කළ යුතුද එම කුසලියෝ වඩා තිබිය යුතුය. මේක හරියට තුන්වෙනි විරිය වාගේ නේද? නැති කුසල් උපද්දවනවා. ඒ කියන්නේ මොකද්ද? මෙතෙන්දී මේ පෙන්වන්නේ මේ දිට්ඨියාශ්‍රය නොවීම කියන එක. දැන් දිට්ඨියාශ්‍රය තියෙනවනේ බල් මේ කන්නිත්‍යභාවයේ මේ පසු සංඥාව. අනිත් අතට ගත්තාම ඉතින් මේ දිට්ඨියාශ්‍රය ඇතුළත ඉන්නේ මගේ කියලා එහෙම අරගෙන නේ. එතකොට ඒක අයින් කරා නම් අන්න තමන් කුසල උපදවනවා. ඒ කියන්නේ මගඵල ලාභිය මගඵල ලබන්නේත් එහෙමනේ මගේ නෙමෙයි කියලා අරගෙන නේ. අන්න ඒ අර්ථය තමන්ට පේනවා. ඊළඟට ආපහු වෙනවා යම් ආශ්‍රය පහ කිරීමට යම් කුසලයක් පැවැත්විය යුතුද? එම කුසලිය මුලා නොවේ පැවැත්විය යුතුය. ඉතින් මේ කියන්නේ මොකද්ද? මේ අවිද්‍යා ආශ්‍රය ඉඳන් කාමාශ්‍රය නොවීමට. දැන් ඒකනේ අපි නිතරම ඉතින් ආශ්‍රයන්ගේ පිහිට හොයාගෙන ගමන් කරන අයනේ. නේද? එතකොට දැන් මෙන්න අවිද්‍යාවෙන් ඉඳන් අපි කාමාශ්‍රයට යන්නේ නැහැ කියන එක තියෙනවා. ඉතින් මෙතන උදාහරණ වශයෙන් ඔය ටී කප් එක ඇතුලේ තියෙන පුහු සංඥාවක් කියලා දන්නවනම් දකින්නවනම් ඒක යම්කිසි පහකිරීමක් ඇද්ද අන්න ඒක මුලා නොවි පැවැත්වීමයි. ඒක ගන්නෙ නෑ ටී කප් එක ඇතුළේ තියෙන බූ සංඥාවක් කියලා. ඒතකොට මේක විරි හතර වගේ මතක තියාගන්න. හැබැයි ඉතින් අර කුසලයේ වෙනකොට අපි කතා කරන්නේ ආශ්‍රව නේද? අන්න ඒකයි වෙනස කියන කැටිට තියෙන්නේ. එතකොට මේ ආශ්‍රය නොයිපදී. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 8 වෙනි ස්ලයිඩ් එකට. දැන් මෙතන පෙන්නනවා අවිහිංසු පවිචාරයේ කියන එක. අඤ්ඤතා වින්ද්‍රිය මගින් අවිහිංසු පවිචාරයේ කියන එක වැඩෙනවා. අවිහිංසු පවිචාරය යනු කුමක්ද? යම් කුසලයාගේ ඉපදීමක් ඇති දෙයයි. ඉතින් මේක සවිතබ්බ අසවිතබ්බ සූත්‍රයේ විදිහට කල්පනා කරන්න ඕනේ. ඉතින් පාණාති පාත අකුසලයව නොසිය යුතු දේවල් නේ. එතකොට දැන් යම්කිසි කුසලයක් කරහම් යම්කිසි දෙයක් කරහම් කුසලයේ වැඩි වෙනවද අකුසලයේ පහළ වෙනවද අන්න ඒ දේවල් තමයි කරන්න ඕනේ කියන එක තියෙනවා. එතකොට කුසලයාගේ උපදීමක් කියන්නේ. ඉතින් දැන් අපිට මේක පේන්නේ මොකද්ද? දැන් අපි ඉස්සෙල්ලා පෙන්නුවා අර ආශ්‍රව හතරේ කතාව නේද? එතකොට ඒ අනාස්සෝ චිත්තය ඇති කරගැනීමට සාර්ථක වෙනවා නම් අනාස්සේ චිත්තය තුළ සංස්කාරයන් නොපෝ තියෙනවා. මොකක්වත් සංස්කාරයක් නැහැ. එහෙමනම් ඉතින් සංස්කාරයෙන් ඉවතලන්නේ අන්න ඒකම කුසලයේ වෙනවා. දැන් බලන්න අර උඩ ඉඳන්ම එනවා නේද නිබ්බාන රතනන්ති කරිත්තා. පොළොව හරණ එක නෙමෙයි වටින්නේ. ආරණ්‍ය තු ඉන්නවා කියන එක. එතකොට මෙතන මේ ගැඹුරට ගිහිල්ලා මේ සංස්කාරයෙන් ඉවත් කිරීම කියන එකට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක අවිහිංසු පවිචාරයෙන් අපි එනෝ බ්‍රහ්මචර්යේසනාව කියන එක. යම් බ්‍රහ්මචර්යේසනාව කියන්නේ මොකද්ද? යම් ආශ්‍රය ප්‍රහීන කළ අයු යම් කිසි ආකාරයකට ජීවත් වෙනවද අන්න එසේ ජීවත් වීමට උත්සාහ කරනවා. ඒක තුන් ආකාර වෙනවා. යම් කුසලයක් පහ කරගන්න ලද්දේ නැවතත් එම යම් අකුසලයක් පහ කරගන්න ලද්දේ නැවතත් එම අකුසලය නොගණී කියන එක කියනවා. එතකොට දැන් මෙතන අපි සාමාන්‍යයෙන් මේ කුසල අකුසල කියුවාම කෙනෙක් නිකන් පානාතිපාත අදත්තා දාන ඒ ප්‍රමාණයට බලන්න පුළුවන් නේද? හැබැයි මෙතන ඊට වඩා ගැඹුරට පෙන්නන්න භවය අතහරිනවා කියන්නේ මොකද්ද? අකුසලයේ පහ කළා. භවය අතහැරීම. පානාතිපාත අදත්තා දාන නෙමෙයි මේ වෙලාව වෙනකොට කියන්නේ. නැවතත් භවය ගන්නෙ නෑ. අන්න ඒකයි කියන්නේ. එහම අකුසලිය නොගනි. දැන් මං කියන්නේ බෙලක් වලට මිනිස්සු මේ ගම අත්හැරලා යනවා මේ ගම ඇති වැඩක් නෑ කියලා. ටිකක් දුර ගිහිල්ලා කව මිනිස්සු කියන ওই පැත්තේ මැණික් තියනවනේ. ආපහු එනවනේ. අන්න ඒ වගේ එහෙමක් නැහැ කියන එක තියෙනවා. දැන් භවය මං අතහැරියා කියන එක ගත්තනම් ආපහු මම ගැනීමක් කියන එක නෑ. ඒක පහ කරපු එක නොගන්නවා කියන එක තියෙනවා. යම් කුසලයක් වඩන ලද්දේද එම කුසලිය මුලා නොවේ පවත්නවා කියන එක තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? ධ්‍යාන තලයේ ඉපද වාසය කිරීමට ඇති ආසාව පහකොලොත් ඒක කුසලයක්. එතකොට ඒ අතහැරීමක් ඉදෙන එතන ඒ විදිහට තියෙනවා. ඊළඟට පෙන්වනවා යම් ආශ්‍රයක් නැසන ලද්දේද එම ආශ්‍රය නැවතත් පිට කොට නොපවත් වෙනවා. ඉතින් උදාහරණයක් හැටියට ගත්තොත් අවිද්‍යා ආශ්‍රය ඉඳන් කාමාශ්‍රය දක්වා ගමන් කරන්නේ අපි යන්නේ මොකටද? පිට හොයාගෙන. දැන් මම කියන්නේ දැන් ආහාර ගන්නවා. බුද්ධලේ කල්පනා කරනවා ලුණු මිරිස් චුට්ටක් තිබුණා නම් කියලා. ඒ කියන්නේ අපි මොකද්ද කරන්නේ? මේ ශරීරේ පවත්තන්නනේ මේක භාවිතා කළේ. දැන් අපි අවිද්‍යා ආශ්‍රය අපි මේක පවත්ති යුතුයි කියන හැඟීම. දැන් එහෙම තියාගෙන දැන් ඊළඟට අපිට තියෙන්නේ මොකද්ද? කාමාශ්‍රය මේක සුඛයි. අපි අවිද්‍යා ආශ්‍රයෙන් ලුණු මිරිස් ටිකක් තිබුණා නම් මේක හොඳට පවත්තන්න තමයි මේ යන්නේ. අන්න ඒ වගේ. එතකොට ඉතින් රහතන් වහන්සේ නමක් පින්දපාතේ වන්නකොට රහතන් වහන්සේ කල්පනා කරන්නේ නැහැ නේ. මෙන්න මේ පැත්තෙන් ගියන ලුණු මිරිස් චුට්ටක් හම්බ වෙයි කියලා අපි යනවා. මොකද අර සුඛයි කියන එකේ පසු සංඥාව හොයාගෙන. ඒ කියන්නේ අපි ආශ්‍රයන්ගේ පිහිට හොයනවා. දැන් මේ පුද්ගලයා මෙයා නැසුව ආශ්‍රය ඒක පිහිට හොයන්නේ නැහැ කියන එක තියෙනවා. ඉතින් මේකේ මේ පළවෙනි කාරණාවයි දෙවෙනි කාරණාවයි දෙකමගේ මේ මෝහජ පරිදාහ ඉවත් වෙන මේක තුන්වෙනි කාරණේ මගේ වයසංකත ලක්ෂණය කියන එක ඉවත් වෙන. කුමක් නිසාද? යම් ආශ්‍රයක් නැතිද එමගින් ඉපදීම නොවන බැවින්. වය ධම්මා සංඛාරාකේ විනේද? ඒ කියන්නේ අපි මොකක් හරි එකක් හැදුවා සංස්කාරයක් හැදුවා ඒක එක වැය වෙලා යනවනේ. එතකොට මේ පුද්ගලයා එක හදන්න යන්නේ නැහැ. ඒකින්ද ඉතින් ආශ්‍රයම් පහ කළා නම් ඉතින් ඉපදීමක් වෙන්නේ නැහැ. එතකොට අපි එහෙමනම් මේ බ්‍රහ්මචර්යයේ සනාව දක්වා ඉගෙන ගත්තා. අපි එහෙනම් 9 වෙනි ස්ලයිඩ් එකට යමු. 9 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන මේ ප්‍රඥා ස්කන්ධය කියන එක. බ්‍රහ්මචර්යේසනාව පරිපූර්ණ වූයේ ප්‍රඥා ස්කන්ධය කියන එක පරිපූර්ණ කරගෙන. එතකොට ඒකෙ පෙන්වන කාරණා හතරක්. නසනලද ආශ්‍රයන් නිසා වන ප්‍රඥාවක් තියෙනවා. ආශ්‍රයන් නැසුවට පස්සේ ප්‍රඥාවක් තියෝක සරලව පේනවනේ අපි අර උපේක්ඛා නිමිත්ත දිහෙන් භාවිතා කරලා පෙන්වුවේ නේද? දැන් මිනිසෙක් පානාති පාත එහෙම කර කර හිටියා. ඊට පස්සේ ලේ ගාගෙන ඊට පස්සේ සිල් ගන්න ගියායින් පස්සේ යාට පේනවා මේ ජීවිතේ හොඳයි කියලා. නේද? ඒතකොට යාට ප්‍රඥාවක් තියෙනව නේද? මෙහෙම ඉන්න එක තමයි හොඳ. අර්ග නරකයි කියලා. අන්න ඒ විදිහට හිතන්න ආශ්‍රයයන් අතර. අපිට අවිද්‍යාශ්‍රුණ නම් කාමාශ්‍රය වෙනවා. කාමාශ්‍රුණ නම් අවිද්‍යාශ්‍රුණ. ඉතින් මේ විදිහට සම්බන්ධතාවය තියෙන්නේ. එතකොට ඒව නැසුවයින් පස්සේ එනවා පේනවා මං අරහැට මෙහැට යන එක. මේ අර පිසු බල්ලෙක් දුවනවා ගෙහට මෙහැට දුවන එකක් නෙමෙයි අපේ සරි ජීවිතේ තියෙන්නේ. එතකොට ඒක නිසා යාට පේනවා මේ ප්‍රඥාවක්. ඉතින් ඔන්නෝයි කාරණාව සම්බන්ධ වෙනවා. දැන් අපි ඉස්සෙල්ලා බැලුවානි බ්‍රහ්මචර්යේසනාව. ඒ බ්‍රහ්මචර්යේසනාවේ දෙවෙනි කාරණේ ඒකෙන් තමයි මේ පළවෙනි එක හැදෙන්නේ. දෙකෙන් එක කියන එක එනවා. ඒ දෙවෙනි කාරණේ තිබෙන්නේ මොකද්ද? කිසිදු ධානතලයක ධානතලයක් සුඛ වශයෙන් නොගන්නේ. ඒක නිසා කාමාශ්‍රෝ නැහැ. ඒක සුඛයි කියලා ගත්ත එකේ පසු එක මේ ධානයේ හොඳයි කිව්වොත් පසු එක කාමාශ්‍රෝ වෙනවා නේද? එතකොට ඒ කාමාශ්‍රය නිසා අපිට අවිද්‍යා ආශ්‍රය ඇති වෙන්න යන්නේ නැහැ. අන්න ඒ අර්ථය එතන තියෙනවා. එතකොට ඒ නසනලද ආශ්‍රය නිසා ප්‍රඥාව. එතකොට එතන අපිට පේනවා මේ ආශ්‍රෝ සමුදයක් නැහැ. එතන එහෙනම් ප්‍රඥාව. ඊළඟට ආශ්‍රෝ නැසීමේ ඥානෙ. ආශ්‍රවක්කේ ඥානෙ කියන එක. අන්න ඒක සම්බන්ධ වෙන අර බ්‍රහ්මචර්යේසනාවේ තුන්වෙනි කාරණේ. දැන් අපිට පේනවා දෙකෙන් තමයි එකට එන්නේ. තුන්වෙනි කාරණාවෙන් තමයි මේ දෙකට එන්නේ. දැන් එතන වෙන්නේ මොකද්ද? අවිද්‍යාශ්‍රෝ ඉඳන් කාමාශ්‍රෝ වෙන්නේ නැහැ කියන එකනේ පෙන්නේ. ඒතර අවිද්‍යාශ්‍රෝ ඉඳන් කාමාශ්‍රෝ නොවීම කියන එක මෙතනට එන්නේ. ඊළඟට උත්පත්ති කෙලවර වූ බවදත් ඥානෙ. අන්න ඒක සිද්ධ වෙන්නේ නම් අන්න ඒ භවගාමි අකුසලයේ කියන එක පහ කරලා අරකේ පළවෙනි කාරණාවෙන් මේකේ තියෙන පළවෙනි කාරණාවෙන් තමයි අපි භවේනි අයින් කරායි කිව්වේ නේද? ආපහු භවයක් ගන්න නැහැ කිව්වේ. අන්න ඒකෙන් තමයි මේක ඇති වෙන්නේ. භවගාමි අකුසලයේ පහ කරනවා. ඊළඟට දැන් බ්‍රහ්මචර්යේසනාව දැන් එතන එහෙනම් මතක තියාගන්න පුළුවන්. දෙක එකට එනවා, තුන දෙකට එනවා, එක තුනට යනවා කියලා. එතකොට හතරවෙනි කාරණේ බ්‍රහ්මචර්යේසනාව සම්පූර්ණ කළ බව ඥානෙ. ඉතින් මේක ටිකක් ගැඹුරුයි. ඒ කියන්නේ ඔය අස්මිති මානිය පහ කිරීම මගින් තමයි මේක ඇති වෙන්නේ. එතකොට දැන් බ්‍රහ්මචර්යේසනාව තිබුණායි අපි නසනල දාස්ත්‍රයන් පිටේම හොයන්නේ නැහැ කියලා නේ. එතකොට ඒක පිටවහගෙන යන්නේ. ඉතින් මේකට කවන්න ඕනි, පොවන්න ඕනි, පවත්වා ගන්න ඕනි කියන කතාවනේ. ඉතින් ඒක නිසා තින් අස්මිතියක් ඇති වෙලා තියෙනවානේ. ඒක පහ කරනවා. එතකොට ඔයකේ ඔය දෙවිනි කාරණාවයි හතරෙනි කාරණාවයි අන්නේ කාරණා දෙකෙන් ඒ දෙක අපිට උදව්පකාර වෙන උපේක්ඛා අප්‍රමාණී ඉඳන් උපේක්ඛා චේතෝ විමුක්තිය ඇති වෙන්න මේ දෙවිනි කාරණාවේ හතරෙනි කාරණාවේ උදව්පකාර වෙනවා. අප්‍රමාණී චේතෝ විමුක්තිය වෙනවා. දැන් එතකොට දැන් බලමු අපි මේ දෙවිනි කාරණේ පොඩ්ඩක්. ආශ්‍රවක්කේ ඥානෙ. යම් ආශ්‍රයක් නැසීමට යමක් කළ යුතුද? මොකද්ද කරන්න තියෙන්නේ? ආශ්‍රව නසන්න. දුක්කට ඉවල් එක. මතකනේ අපි බැලුවා. අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේ යයි කියලා ගන්න වටිනවද? මගේ යයි කියලා ගන්න නොවටින්නේ නම් නන්දි වීම වටින්නේද? නන්දි වීම නොවටින්නේ නම් දුකවන්නේද සුඛවන්නේද? සත්‍ය වශයෙන්ම සුඛවන්නේ. එතකොට ඒකෙන් වෙන්නේ මොකක්ද? අර පළවෙනි කොලම් එක තියෙනවානේ දුක් ටේබල් එකේ. ඒ සක්කාය දිට්ඨිය තියෙන එක. ඒක සම්පූර්ණයෙන් ඉවත් වෙනවා. ඔන්න ඕක තමයි තියෙන්නේ. නිව සංඥා නා සංඥායතන ලාභියට. එයා හරි දක්ෂයි අයින් කරගෙන අයින් කරගෙන නැවිලා එයාට ඉතුරු වෙලා තියෙනා කොලම් එකක් ඔය පෙන්නන්නේ නේද? මේක ඉවත් වෙනවා. ඉතින් ওই අවස්ථාවේදී අපිට පේනවා දැන් එහෙමනම් තින් අර නන්දියෙන් අපි ආපහු උත්පත්තියට යන්නනේ හදන්නේ. ඒක වටින් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? පුන පුනා මේ යන්නේ සුඛයක්ද? නේද? ඊට පස්සේ පුන පුනා ඉපදින එක සුඛයක්ද? පුන පුනා ඉපද ඉපද මැරෙනවා කියන එක සුඛයක්ද? අන්න ඒ විදිහට බලන්න. මෙරි මෙරි ඉපදිනවා කියන එක සුඛයක්ද? ඒ විදිහට කෙනෙක් කල්පනා කරනවා නම් තමන්ට හොඳට පේනවා. එහෙනම් ඒක සුඛයක් නොවනවා කියන එක හැම පැත්තටම බැරලා අතහරීම කියන එක එයාට සිද්ධ කරන්න පුළුවන්. ඉතින් අද උදේ භාවනාවත් එක්ක ඕක සම්බන්ධ කරනවා නම් මොන්නේ අවස්ථාවේදී ඉතින් ඒ උපායාසය කියන එක තුල තියෙන්නේ විඥානී නොගලකීම. දැන් බලන්න ඕගොල්ලෝ ශරීරයක් හදාගෙන හිටියා. කලින් එකේ එක මල. දැන් මේකේ තියෙන එකත් මැරෙනවා. ඒතකොට දැන් ඉතින් මේකත් එක්ක ඉන්න බෑ කියලා අපි හිතමු ධානයකට ගියා කියලා. ඒකේ ඉඳක් බෑ ඒකෙත් මැරෙනවා. නේද? දැන් Tamanට පේනවනේ මොන ආකාරයට හැදුවත් මේක හරියන්නේ නැහැ කියන එක තියෙනවා. ඒතකොට දැන් අපිට පේනවා මේ ගැප් එකක් ඇති වෙලා තියෙනවා. අපි හිතමු හදන්න පුළුවන්, පවත්වන්න පුළුවන් කියලා. නමුත් ඒක කරන්න බෑ. ඕක නිකම්ම නෙමෙයි අපි දැන් වඩේ එකක් කනකොට වාගේ එක. අපි කල්පනා කරනවා ඉතින් මේක මේ වඩේකට වඩා වෙන හොඳ වඩේ එකක් තියෙනවා කියලා නේ. එහෙම නැත්නම් ටේස් බඩ්ස් කියලා මං කිව්වේ අර වෙනසක් එහෙම දැකලා. ඕක බැලුවා මුලින් හරි පොඩි එකක් නේ. නේද? මට ඕනි දැන් සීයාගේ කතාව ගන්නකො. ආහාරයේ රසට ඕනි කියන එක ඒක නැහැ කියන එක තියෙනවා. දැන් ඕක බලන්න උපායාසය වෙනකොට කොයි තරම් දුරට ගිහිල්ලාද? දැන් ඉතින් මැරිලා. මනෝ මේ කායෙන් ඉන්න කාලණයම දුකයි. ඊට පස්සේ ඕගලන්ට පේනවා දැන් ඒ විතරක් නෙමෙයි දැන් ඉතින් උපායාසය දැඩි ලෙස වේසටපත් වෙලා ගිය පාර එකක් හදාගත්ත ඒක හරියෙත් නැහැ. මේක හරියන්නේත් නැහැ. එතකොට ධාන තලයකට ගිහිල්ලා ඒක හරියන්නේත් නැහැ. පේනවද? මේක මහා විශාලයට ලොකු වෙලා තියෙන. ඒක තමයි මං කිව්වේ අර පුණු පුණා ඉපදෙන එක සපද්ද. ඉපදි ඉපදි මැරෙන එක සපද්ද. මෙරි මෙරි ඉපදෙන එක සපද්ද. අන්න ඒ විදිහට බැලුවම පේනවා මේ උපායාසිත තියෙනවා මෙන්න මේ කතාව ඔක්කොම. මුළු විශාල පොඩියට පටන් ගත්ත එක මහ විශාල එකක් බවට පත් වෙලා ඉන්නවා. දැන් එයාට ශරීරයකුත් නැහැ, කණ්ඩත් නැහැ. පේනවද? පොඩි තරම් දෙයක් නෙමෙයි. එතකොට ඒ කියන්නේ උපායාසයේ තියෙන්නේ මොකද්ද? අර පොඩි නොගැලපීමක් අපිට තිබුණාද? අර පලාසයේදී එහෙම වෙන් කරන්නේ නේ. පොඩි නොගැලපීමක් තිබුණාද? ඒ විඥානීය නොගැලපීමම ඔඩු දුවලා තමයි උපායාසය කියලා කියන්නේ. එතකොට මේ ඔඩු දීමට නන්දි වීම නොවටි. ඒ ඉතින් ආයෙත් හම්බෙන්නේ ඕකමනේ. තව ඊට වඩා ලොකු එකක් හම්බෙන්නේ නේද? ඒයි දැන් අපි හිතමු පස්වෙනි ධානයේ දක්වාම අවබෝධ යම්කිසි අවබෝධයක් ඇතුව එක තිබුණයි කියලා. දැන් ඉතින් ඊළඟ පාර එයා ඒකෙන් ගිහිල්ලා ආවයින් පස්සේ තමන්ට පේනවා ඊටත් වඩා. ඉතින් ගියයි කියන්නේ 6 වෙනි ධානයේට. ඒකෙන් බලයින් පස්සේ එන උපායාසය තවත් වැඩි. අප්පම මහා කප මෙච්චර ගානක් ඉඳලා ඒත් උච්චරයි. එන්නෙන්ද වැඩි වෙනවා මිස අඩු වීමක් නැහැ. ඒක උපායාසයේ දරුණුකම පේනවා. ඔඩු දීමක් තමයි තියෙන්නේ. එතකොට පොඩි ප්‍රඥාස්කන්ධයක් නෙමෙයි නේද? එහෙමනම් අපි බලමු 10 නෙමෙයි 11 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ දිට්ඨි උපාදානිය කියන එක මේ 2 කියන එකයි. ඒ කියන්නේ මනෝ සංචේතනාව ඉඳන් පරාමාසයට. ඒ වගේම භයාගති ඉඳන් වේදනාව දක්වා. 2යි B නේද? අනේ රේඛාවල නිරූපණය කරනවා කියලා අපි දන්නවා. එතකොට යම් දිට්ඨි උපාදානයක් වේද ඒ පරාමාසගත වෙන්නේ කුමන ධර්මයේ පරාමාසගත වෙනවද? මොනවද පරාමාසගත වෙන්නේ? එතකොට රහතන් වහන්සේ පෙන්වෝ ආරද්ධ විරිය නැත්තෙකේ ඒ සුඛ වශයෙන් ගත්තා වූ සියලු කාම සංඥාවන් කියන ඒවා පරාමාසගත වෙනවා. ධ්‍යාන ප්‍රලාභියකේ ආස්වාද ඉන්ද්‍රියට රැත්තන්නා වූ සියලු ධ්‍යානිය පරාමාසගත වෙනවා. මෙසේ පරාමාසගත වූ සුඛ වූ සංඥාව ධ්‍යාන සංඥාව කෙසේ පරාමාසය තුල ඉවත් වන්නේ? මේ ඇතුළෙච්ච එක මොකෙන්ද ඉවත් වන්නේ? පරාමාසයට යම් දහමක් නැවත ඇතුළ නොවීමෙන් ඉවත් වෙනවද? එහෙමත් නැත්නම් පරාමාසයට පිරිසුදු වෙච්ච අකලංක වූ වෙනස් නොවන්නා වූ දහමක් ඇතුළත් වීමෙන් ඉවත් වෙනවා. ඉතියෝකේ පිළිතුර වෙන්නේ මේ දෙවිනිට සඳහන් කළ දේ. ඒ කියන්නේ පිරිසුදු චතුරාර්ය සත්‍ය ධර්මයෙන් ඇතුළ වීමෙන් තමයි පරාමාසය පිරිසුදු වෙන්නේ. මේ විදිහට තමයි ප්‍රඥාස්කන්ධය මගින් තමයි ඒ සිද්ධ වෙන්නේ. ප්‍රඥාස්කන්ධයෙන් අර ගණ්ඩ වටින්නේ නැහැ කියලා කිව්වේ නේද? එතකොට ඒ කියන්නේ මෙතෙන්දී අපිට පේනවා මේ දිට්ඨි උපාදානය ඒ දික්ටි උපාදානකදී සක්කාය දික්ටි තියෙනවනේ. එතකොට ඒ හා සම්බන්ධ ධර්මය සම්පූර්ණයෙන් ඉවත් වෙනවා. ඒක සුඛයි කියලා ගන්නෙ නෑ. එතකොට දැන් සක්කාය දික්ටියට අපිට යම් කිසි විදිහකට සුඛයි කියලා ඇති වුණාද? අර පුණු පුණා මිය යන එක දුකයි. ඉපදීපද මැරෙන එක දුකයි. මෙරි මෙරි ඉපදෙන එක දුකයි. එන්න එන්නම ඉතින් උපායාසයේ දැඩිලිස වෙහෙසටපත් වීම තමයි තියෙන්නේ කියලා දන්නා වූ පුද්ගලයන්. එහෙමනම් ඉතින් සක්කාය දික්ටි තුල සුඛ කතාවක් නැහැ එතකොටනේ. එහෙනම් නන්දි කතාවක් නැහැ. එහෙමනම් ඉපදීමක් කියන එක වෙන්නේ නැහැ කියන එක තේරෙනවා. එතකොට මේක හරි ලස්සන දෙයක්. මෙතන මේ චතුරාර්ය සත්‍ය ඇතුළේම තමයි පිරිසිදු වීම කියන එක තියෙනවා. ඉතින් ඔක හොඳ උදාහරණයක් තමයි කොමෝඩ් එක. කොමෝඩ් එක පිරිසිදු වෙන්නේ ඒක පාවිච්චි නොකිරීමෙන් නෙමෙයි. මොකද දුවිල්ල හරි එනවනේ නේද? කිමිකල්ස් දාලා සුද්ධ කළා කියන එක නේද? අන්න ඒ වගේ තමයි චතුරාර්ය සත්‍ය ඇතුළේ වීම තමයි මේක පිරිසිදු වෙනවා කියන්නේ. එතකොට ඉතින් මේකේ භාවනාව කියන එක තියෙන හොඳට අර මුලින් ඉඳන්ම බලාගෙන ඉන්න. ඒ කියන්නේ භාවනාවෙන් ප්‍රඥාවෙන් පටන් අරගෙන ඉතින් මේක අමෝහයේ අර්ථ දැක්වීම තියෙනවනේ. නිබ්බාන රතනන්ති කරිත්ව ආශ්චර්ය භාවේන අතුලං කියලා නේද? ඉතින් මේක හිතනකොටම හරියට තමන්ගේ සිත නතර වෙනවා. දැන් ඉතින් අර භාවනා වැලක් කරලා නැති තියෙන්නේ මේ වෙනකොට. ඒකම ඇති. නිර්වාණය ගැන එතන එක කල්පනා කළා නම් සංස්කාර කරනවා කියන එක නෙමෙයි සංස්කාර අතහැරීම අර උපේක්ඛාව නිමිත්ත කතාව එහෙම ඇවිල්ලා තියෙනවා. ඒකත් එහෙමයි. ඊළඟට ගත්තාම මේ අවිතක් අවිචාර සමාධිය මෙතෙන්දි හිතන්න බලන්න නිකන් නෙමෙයි වම් පැත්තේ ඉඳන් පටන් ගන්න. සවිතක්ක සවිචාර සමාධිය ඒකෙන් අවිතක්ක විචාර මාත්‍ර සමාධිය අවිතක්ක අවිචාර සමාධිය. කාරණා සම්බන්ධ කරන්න පුළුවන්නේ. සවිතක්ක සවිචාර සමාධිය හොඳට මතකයිනේ. ඒකේ තිබෙනවනේ අපිට දිබ්බ විහාරේ නේද? බ්‍රහ්ම විහාරේ, ආර්ය විහාරේ, ආනිජ විහාරේ. ඒකදී අපි පෙන්වන්නේ අර ආර්ය විහාරේට එනකොට අර දුකයි දුක්ඛ සමුදයයි කියලා එක පළවෙනි දෙකෙන් දැකලා දිබ්බ විහාරේ අපි බ්‍රහ්ම විහාරයෙන් දැකලා ඊට පස්සේ මේව මගී කියලා ගන්න නැතුව තමයි අපි මේ අවිතක්ක විචාර සමාධියට අපි ඇවිල්ලා තියෙන්නේ. ඒකට ඒ අතර සම්බන්ධතාවය බලනවානේ නේද? අන්න එහෙම හරි ගැඹුරුයි. ඉතින් මේ භාවනාව විවිධ විදිහට කරන්න පුළුවන්. මෙතෙන්ට ඇවිල්ලා මේකේ අනිත් පැත්තට බලාගෙන ගියා නම් අවිතක්ක විචාර සමාධිය තිය හැබැයි ඒකට මං කියන්නේ පග්ඝා නිමිත්ත බලපෑම කියන එක අවශ්‍ය වෙනවා. ඒ පුදුමාකාරයි. භාවනා ඉදින් කීපයක් කරන්න පුළුවන්. එතකොට මේක දිගේ හොඳට බලාගෙන ඉතින් හරියට කරන එකට මුල හරියදීම සිත නතර වෙනවා. මේ පල්ලෙහාට ඉන්නවත් හම්බ වෙන්නේ නෑ එයාට. මොකද සිත නතර වෙන ස්වභාවය. හොඳට බලාගෙන ඉන්න. ඉතින් මේක කොටස් වශයෙන් කරනවා නම් තමයි ඉතින් වාක් හොඳ වෙන්නේ. අර මුල කොටස එක බලලා ඒ আদি ප්‍රඥා ශික්ෂාවේ නේද? එතකොට අපි අරූප ධාන කුසලේනේ. අරූපයන් ඒ කිසිවක් අල්ලා ගන්න නැතුව ඉතුරු වෙනවා කියන එකට ඇවිල්ලා හරියටමකට එල්ල ඒ කොටස් හතර බලන්න පුළුවන්. ඉතින් මේ පල්ලේ හතර සම්බන්ධතාවය එහෙම බලනොත් බ්‍රහ්මචර්යයේ සමාන ප්‍රඥාස්කන්ධයට අපි කිව්වේ දෙක එකට යනවා තුන දෙකට යනවා. ඒ අතර සම්බන්ධතාවය බලනොත් ඉතින් බොහොම ගැඹුරට යන්න පුළුවන්. එතකොට මේ කැමති විදිහකට ඉතින් මේ භාවනාව කරන්න පුළුවන්. එහෙමනම් අපි මේ තු පහ දහයක් අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.